ප්‍රශ්නේ තමයි සත්ත බොජ්ජංග ධර්ම යන්නේහි පද නිරුක්තිය. ඒ වාගේ සත්ත බොජ්ජංග ධර්ම සවිස්තරව විස්තර කර දෙනමින් ඉල්ලා සිටිනාගේ තියෙන මේ දැනුතිය මේක ඉතරක් මේක ඉහිලා තිබුණා. මම ඔය විස්තර කරුවා තිබුණා. මේ පටිගතල වූ ඇතිනා බොජ්ජංග ධර්ම ගැන වෙනම ඇති විස්තර. ඉතින් මේ මේක එළියට අද දවසේ අනික් එකක්වත් කරන්න දෙන්නේ මේ ටිකම කරන්න දෙන්නේ. ඒ නිසා මේ වගේ දේශනා කරලා තියෙනවා. ඒ පටිගතල වූ ගියා මාතෘකා බලනකොට බොජ්ජංග ධර්ම පිළිබඳ විස්තර වෙනම තියෙයි. බොජ්ජංග කියලා කියන්නේ බොජ්ජ කියන වචනයක් තියෙනවා. එතන මේ භවයේ තුල නැහනම් මේ භවයේ භුක්ති විඳින ඒ ජනිත කරන්නා වූ தත්ත්වයේ තුල ඒක විදහරිනවා නම් භෝ කියන වචනේ පෙන්නන්නේ භව හරිනවා කියන එකයි. ජ කියලා කියන්නේ ජනිත කරන්නේ. මේ භවයේ අද්දවක් අද්දවක් ගන්න ජනිත කරගෙන යන ගමන විදහරිනවා නම් අන්න ඒක දිනා බොජ්ජ කියලා. අන්න ඒකට හේතු වෙන්නා වූ යම්කිසි කොටසක් නම් මේ කරන්නේ. ඒ බොජ්ජත්වයේ හේතු රංගයේද බොජ්ජංග කියන බෝ කියන වචනේ පෙන්නන්නේ බෝ කියන්නේ ඒක. බෝ කිවහම බොජ්ජංග. බොජ්ජංග නෙමෙයි. ඒ වගේම භවයේ උදුරා හැරීමට ජයි භවයේ ජනිත වීම ඉවත් කිරීමට උදුරා හැරීමට ඒකෙන් බිඳ හැරීමට යමක් හංග වෙනවාද? සතිය ඒකට හේතු වෙන අංගයක්. බොජ්ජහංග බොජ්ජහංග අංගයක් නෙමෙයි හංගයක්. අංග තියෙන ලෝකේ පැවැත්මට හංග තියෙන ලෝකේ කියලා වල කරන්න. නමුත් අංගයි හංගයි කියන දෙකම අද අර්ථ විග්‍රහ කරනකොට දෙකම එකට ගන්නවා එක වරද්ද ගන්න. ආර්ය අෂ්ටාංගික අංගික කියලා ගන්නවා අංග කියලා. හරි අටංගි මාගේ හිලා අපි gediyata හදාලා ගිහිනත් වැඩි වරද්දකින් දිනවා. අංග කියන එක නෙමෙයි හංග වචනේ. දස හංගයේ හිසමන්නාගත වලහාති උච්චදීති. හංග. දස අංගයේ හි කියලා කියොත් වැරදි. ඒ ඔබ දකින්නේ මේ වචනවල පැටලිත්‍යාංගේ අර්ථ වැටහින් නැතෝ පිළියන්. මින් බොජ්ජ හංග කරනවා. මේ භවයේ තුල ජනිත කරන ගති ලක්ෂණේ විදහරිනවා. බොජ්ජ හංග බොජ්ජංග. භවයේ තුල ජනිත කරනවා නම් බොජ්ජ කරනවා නම් ඒක හංග කරනවා. හංග කරනවා කියන්නේ ජනිත වීම නතර කරනවා. එහෙනම් නිවන් අවබෝධ කරලා නම් සතර ගමන ඉවරයි. සතර අපායේ ජනිත වීම නතර කරනවා සෝවාන් ඵලයටපත් වෙනකොට. එහෙනම් එතෙත බොජ්ජ හංග කරන්න සතිය ඕනේ. පළවෙනියෙන් හැම සිහිනුවන සිහිය හැම මොහොතකම තියෙන්න ඕනේ. සතිය කියන්නේ මොකක්ද තේරුම් ගන්න. සතිය කියන්නේ සිහිය කිව්වට එහෙම හරියන්නේ නැහැ. සතිය කියන්නේ මොකද්ද සිහිය කියනවා. මේ සිහිය කියන්නේ මොකද්ද? ඒකත් හොරගන්න ඕනේ. ලෝක සම්මත සිහිය වෙන එක. ඒ සිහිය තියෙන කෙනායින් තමන් කරන වැඩි හොඳට සිහියෙන් කරනවා. මේ එකනේ සිහිය කියලා කිව්වොත් එහෙම. සති කියන්නේ ඒකනේ. සති කියන්නේ සිහිය කියලා තමයි අද උගන්වන්නේ. අපි අහනවා යම් කිසි කෙනෙක් ඔය බෝම්බ එහෙම හදන්නේ අවසිහියෙන්ද? ආගවලාගෙන. ඒකනේ උන් නිජ්ජ නැතුව වැඩ කරනවා. දෙවි වෙඩි බෙහෙත් එහෙම දාන්නේ ඒකතු කරන්නේ. ඒව හදන්නේ එහෙම කොච්චර සූක්ෂම බලාගෙනද? කොයි මොහොතේපත් වෙයි දන්නේ. පොඩ්ඩ වෙනස් වෙනවා. හොඳ සිහි කල්පනාවෙන් තමයි කියන්නේ ලෝක සම්මත කතාව තුන තියෙනවා. නවත් ඕකද මේ සිහි කිව්වේ? යන්නේ එන්නේ එහෙම අනුර බෑගෙන බෝම්බ එහෙම බිම් බෝම්බ එහෙම දාපු කට්ටිය යන්නේ අවසිහියෙන්ද කියත් එහෙම කවුරු කැඩනවනේ. ලෝක සම්මත අවසිහියෙන් කිව්වා. උන් දන්නා මෙතන වල්ලා තියෙන එතන අඩිය තියන්නේ. හොඳ හොල්සියකින් තමයි යන්නේ. ඔය සිහිය නම් උන්ටත් තියෙනවා. පව් වැල වලටත් තියෙනවා. හැබැයි මේ සතිය කියන එක තියෙන්නේ කුසල චෛතසිකය. ඒකේ සම්මා සතිය මේ බුද්ධ ශාසනය පිළි ඇත්තේම නෑ. එහෙනම් දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සති කියන්නේ එක කුසල චෛතසිකයක් නම් බොහොම පාට වනවා කියන එක පාප චෛතසිකය. පෞසිත්වර තියෙන්නේ. පෞසිත්වර ඒක ඉදෙන්නේ නෑ. එහෙනම් සිහි කල්පනාවෙන් කරනවා කියලා කරන එක ඒ අර්ථය ඔතන සම්පූර්ණ වැරදි. එහෙනම් මොකද්ද මේ සති කියන්නේ? ඔබ තෝරා ගන්න ඕනේ. සති තෝරා ගන්නත් ඕනේ, සම්මා සති තෝරා ගන්නත් ඕනේ. සම්මා සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන්නා වූ ඒකාන්තයෙන් බුද්ධෝත්පාද කාලයේ ලෝතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන දෙන තාක්කල් කවුරුල්ලගේ සම්මා සතියද? අන්‍ය අන්‍ය ශාසනයක ශාසනයෙන් බැහැර කවුරු ළඟව සම්මා සතියද? පින්දහම් කරන මොහොතක සති කියන චෛතසිකේ එනවා. හැබැයි ඒක සම්මා සතිය නෙමෙයි. ඔබ වෙනස තෝරා ගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමන සුගතියට හේතු වෙනවා. අන්‍ය එකේ සතිය තියෙනවා. සම්මා සතිය ඒකනේ. එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. අන්‍ය එකේ සම්මා සතිය තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකන් ඒ ලෝකෝත්තර වූ නිවන්ට හේතුකාරකින ආර්ය අෂ්ටාංගික මාර්ගය අහන්නවත් අකින්නවත් හම්බ වෙන්නේ නැහැ. මේ මහා චත්තාරීසික සූත්‍රය කරු විග්‍රහයෙන් ඔය විග්‍රහ කරලා තියෙනවා. වටිගත කරපුවා නැවත කරන් ගියොත් එහෙම කාලය යනවා විතර. මේ අහන්න වෙලාව අර මදි වෙනවා. මේක තෝරා ගන්න ඕනේ. සති කියන වචනයක් තියෙනවා. අපි මේ සිහිය කියලා ඉගෙන ගන්නකොට සිහිය විහිදියා නම් යම් කිසි කෙනෙකුට ඔහු ඇත්ත දකින්න ඕනේ. සිහියෙන් බොරුවට හැවට එන්නේ නැහැ නේද තියෙනවා. යමක් සත්‍යද? යමක් හරවත්ද? යමක විමුක්තිය ලැබෙනවද? අන්න ඒක වැදගත් සිහියෙන් දකින්න ඕනේ. ඒක තමයි සම්මා සතිය වෙන්නේ. යමක් නිවනද? ඒ නිවන කරා යන මගද? ඔන්න ඔබ දකින්නවා නම් යම් කිසි සිහියකින් ඒ තමන් ඒ කරන කියන වැඩ මෙන්න මේක නිවනට හේතුකාරක වෙනවා. නිවන් මාර්ග වැඩෙන්න හේතු වෙනවා. අන්නේක දැනගත්තා නම් මේ බුද්ධ ශාසනයෙන් පිට ඒක නැති නිසා අන්නේ ඒකට කියනවා සම්මා සතිය. ඊට පස්සේ එතනදී අපි මොනවා හරි කරනවා කියනවා හිතනවා අන්නේ මොහොතේම ඕ වරද්දා ගත්තා පටන් ගත්ත කතාව. බොරුවක්ද? කේලමක්ද? අරුසද? ප්‍රලාපද? හිතන්න දෙයක් නෑ. හිතනොත් තමන්ට ඉන්න කටට වචනේ ඉන්න හදනකොට ආතවි බොරුවක් නේද කියන්නේ? කේලමක් නේද? අදුසතෙන් නේද? කලාවක් නේද කියන්න හදන්නේ? නිවන් මාර්ග වැහෙනවද ඇරෙනවද? විවෘත වෙනවද වැහෙනවද? වැහෙනවා. පංච නිවර්ණ වලට ඇරෙනවා මාර්ග. එහෙනම් මොට වෙන්න එපා. වහම නවත්තපන්. ඉලියෙන් දාන්න එපා වචනේ. අභ්‍යන්තරයෙන් උදාහම් ගුරුවරයාගේ උපදෙස් දෙනවා. කවුරු අතකට කියන්නේ නැහැ. ඒ ධර්ම දහම් ගුරුවරයා කියන්නේ ඒකයි. දහම් දැක්කලවත් ඒකම ගුරුවරයා වෙනවා. ඒ අදහසම අවවාදයක් වශයෙන් එනවා. නවත්තගෙන යන්න එපා. සීමා ඉක්ම. ඔය බොරු, ඔය කේලම්, ඔය පරසවත් වෙන, ඔය ප්ලාප. ගන්න එපා. ඔය ක්‍රියා ප්‍රාණඝාත කිරීමටයි ති. කරවනවා නේද? කරන්න අනුබල දෙනවා නේද? ඒක වර්ණා නේද ඔය කරන්නේ? ඔයටයි ති නම් ඔය කරන කියන හිතන නවත්තපන්. කොරමර වංචා කරන්න කරනට අනුබල දෙන කිරීම වර්ණා කරන්න ඒකට නම් ඔය හිතගෙන කියන්නේ කරන්නේ. වහම නවත්තපන්. අන සතිය දෙන පණිවිඩේ. ඕකෙන් නිවන් මාර්ග වැහෙනවා. නීවරණ වර්ධනය වෙනවා. හතර පහේ මගේ පෑදෙනවා. මේ ලැබෙන කාලේ අපරාධී කාල කන්නේ විදිහට කාදාලා විනාශ කරනවා. මොනතරම් අපරාධයක්ද කරගන්නේ. ඔන්න අදහස් දෙනවා නුවණයි සිහියයි එකතු වෙලා. සීනුවණින් මේ ටික තෝරලා දුන්නාට පස්සේ ආයිසරයක් නම් එහෙ මෙහෙ කර ඉඳ දෙන්නේ නැහැ කියලා අදහතක් අදිෂ්ඨානය කරගන්න. හිතවිලක් එන්නේ එනකොටම ඔන්න වැරදි එක. ඔන්න හරි එක. දෙක තෝරා ගන්න පුළුවන් නම් අන්න සතියේ. ඕරිනා සංකියන්නා විගතියෙ මිදීමට හේතු වෙන්නා වූ සතිය සම්මා සතිය. ඔන්නෝයි සතිය එකක්. ඕකට කියනවා සති සම්බෝධ්‍යාංගය. භවෙහි යනිත කිරීම විදහරිනවා නම් අන්නේකට හේතුකාරක වෙන්නා වූ සම්මා සතිය සති සම්බෝධ්‍යාංගය. මේ ඔබ තෝරා ගන්න ඕන එකක් කිව්වෙත් ඒකයි. සති සම්බෝධ්‍යාංගයේ ලැබුණ මොහොතේ වටා. ඔහු විවර්ෂණය කරන්න හැකියාව ලැබෙන ධර්මයයි කියලා. විචක්ෂණ වූ නුවණින් මේ ධර්මයේ දකින්න පටන් ගන්නකොට අධර්මයේ අධර්මයේ හැටියට දකින්න පටන් ගන්නකොට අධර්මයේ පස්සේ යන්නේ නැහැ ධර්මයේ තුලයි ගමන් කරන්නේ. ඔය අදහසෙන් පිටතින්ම අභ්‍යන්තරේ නැගිනවා. නැගිලා ධර්මයේ සිහියට නැගින පටන් ගන්න. සතිය සමග එකතු වෙලා ධර්මයේ වටහා ගත්තහම අධර්මයේ අධර්මයේ හැටියට වටහා ගත්තහම විචක්ෂණ නුවණින් ධර්මයේ දැන ගැනීමත් සතර ගමන භවයේහි ජනිත වීම බිදහරින්ට හේතු වෙන්නා වූ අවබෝධයට හේතු වෙන්නා වූ හංගයක් වෙනවා. ඒකට කියනවා ධම්මවිචේ සම්බෝධ්‍යංගය. එතකොට ඉතින් උදේ අහු වෙනවා, දවල් අහු වෙනවා, විවේක වේලාවක් වෙන දැන් නම් කම්මැලි. පොඩක් නිදිමතයි. ඕවා කර හිත හිතෙන්ද පොඩක් බුදියා ගන්න ඕනේ. දැන් මොකද කරන්නේ? දැන් නම් බෑර කට්ටිය කියලා ඉන්න මට උංගිර පොඩක් විහිළු කතා කියලා හිටුණා ඉන්න ඕනේ. පාළු වෙන්නේ නැහැ නේද? පාළු දණින් ඉන්නේ. එහෙම යනවාද හිත? අන්න අපි එකින් එක බලන්න ඕනේ. ඒකේ තියෙන අධර්මයක් බව දැනගන්නවා, ඒකේ තියෙන විනාශය දැනගන්නවා. ඒකෙන් වෙන්ගිරා ධර්මයක් වර දැනගත්තාම සතියයි ධම්මවිචයයි දෙකේම ආධාරය ලබාගෙන ඊට පස්සේ දැනගන්නවා එහෙනම් මම උත්සාහ කළ යුත්තේ වීරිය කළ යුත්තේ මොනවා කරන්නද යම් දහමක් ඇසුරු කරනකොට හේවත් කියනකොට කරනකොට හිතනකොට ඒ තුලින් නිවන් මඟ වැඩෙනවා නම් ඒක නිවනට හේතු වෙනවා නම් ඒක හරියට දැනගෙන වටිනාකම දැනගෙන උත්සාහයේ බිඳුවක් හරි අහක දාන්න නැතුව ඒක දියුමු කරනවා ආර්ය මාර්ගයේ වැඩිවීමට නැහැ ආර්ය ශ්‍රායක මාර්ගයේ වැඩිවීමට නිවනට බාධකයක් නැහැ මාත්‍රයක්වත් ඒක දිවන්නේ උත්සාහයේ විදිහේ සිහිනුවණින් ඉඳලා හිටන් ඒක වලක් කරනවා මෙන්න මේක උත්සාහ කරනවා නම් වීරිය කරනවා නම් චන්දං ජනේති විරියං ආරවති පක් ගන්නාති පදහාති උට්ටානි කම්මං ආදී වති කොන්න වෙදික ඒක කැමැත්ත ජනිත කරනවා චන්දේ ජනිත කරනවා වීරිය ආරම්භ කරනවා ප්‍රධාන වීරිය වඩනවා ඒක පිහිටනවා ඔය කියන ආ විමුක්තිය කවදා හරි මං අප්‍රමාදව ලබා ගන්නවා කියලා උත්සාහය ඒක පිහිටව ගන්නවා මෙන්න මේකට ඒකට කියනවා විරිය සම්බෝධයන් කියලා ඒ කරන උත්සාහයේ වීරිය මේ ලෝකේ අනිත් පැත්ත වෙලන උත්සාහ වීරිය කළා ඒක අංශු මාත්‍රයක්වත් වටින වීරියක් උත්සාහයක් නෙමෙයි තයම තමන්ගේ විසිරෙන ආව කැළඹෙන්නා වූ යම්කි පාපෙදි නැඹුරු වෙන්නේ චිත්ත වේගයේ පාලනය කරගෙන ආදි මාර්ගයෙන් නැඹුරු කරන්න හැකියාවක උත්සාහයක් වීරිය මාත්‍රයක් කරනවා නම් ඒ මාත්‍රේ සමාන උත්සාහයක් කියලා කනත් සංසාරේ කරන සියලු උත්සාහ වීරිය පරාදයි ඒ මාත්‍රේ ඉතර වටිනවා මෙන්න මෙතන කියන වීරිය සම්බෝධයන් භවයේ යරිත කිරීම ඉදහරින්න හේතු වෙනා වීරියක් වෙනවා ඒක එතකොට සතිය ධම්මවිචේ වීරිය අන්නේ එතකොට ප්‍රීතිය ඇති වෙන්න පටන් ගන්න නියම ප්‍රීතිය ඊරාමිත ප්‍රීතිය පංචකාම ප්‍රීතිය නෙමෙයි එච්චරකල් දුක්ගිනි දාහගින් දුන්නේවා නිවි නිවි යනකොට සැනසි සැනසි යනකොට කොච්චර සාන්ත වූ ප්‍රණීතද යද්ද නිවන කියන්නේ නිවෙන තරමන සාන්තයි ප්‍රණීතයි මෙන්න මේ අදහස නිසා ඇති වෙන බොහෝම සතුට මහා ප්‍රසාදියක් ඉන්න පටන් ගන්න අන්නේ ප්‍රසාදියේ තව තව නිවන් පැත්තට නැඹුරු කරනවා නිවීමේ සැනසීමේ ප්‍රසාදිය මෙන්න මේක තවත් භවයේ ජනිත කිරීම විදහැරීමට හේතු වෙන්නා වූ අංගයක් අංගයක් නෙමෙයි හංගයක් ඒකද කියනවා ප්‍රීති සම්බෝධ්‍යංගය එතකොට ගතසිත සැහැල්ලු වෙනවා හරි සැහැල්ලුවක් දැනෙනවා පෙරතිවිච්ච දැඩි ගතිය තද ගතිය හරියට නැතුව යනවා ගතහිත හරි සාන්ත භාවයට සැහැල්ලු බවටපත් වෙනවා මෙන්න මේම තත්ත්වෙටපත් වෙලාලු කියනවා නිවන මුල් කරගෙන අපේ සාන්තියත් එකම මේටි කියන පස්සද්ධි සම්බෝධ්‍යංගයේ පස්සද්ධිය කියලා කියන්නේ ඔය කියන සැහැල්ලු භාවය ඉතින් මෙතෙන්ටපත් වුණ හිත නිරායාසී සමාධියටපත් වෙනවා සම්මා සමාධියට එනවා සම්මා සමාධියට ආවම කියන සමාධි සම්බෝධ්‍යන්නේ. ඔතනට පස්සේ මේ සංඛාරයන්ගේ ඇලීමක් ගැටීමක් තියනවා නම් ඇලින්න වටනා දේකුත් නැහැ. ගැටෙන්න හැවෙන්න වටනා දේකුත් නැහැ. ගෙහ උපේක්ෂාවටපත් වෙනවා මනුස්සය. නිවනට පිහිටනා නිවනට හේතුකාරක වන්නා වූ ධර්ම අවබෝධය හේතුන පිහිටවා උපේක්ෂා සම්බෝධ්‍යන්ගේ කියන අපිට. ඔන්නේ බොජ්ජංග ධර්ම හතේ අවස්ථාව ලැබෙනකොට මොකද වෙන්නේ? ධර්ම අවබෝධයේ මොහතක කල්පනාවක් ආව මොහතක අවබෝධයේ පූර්ණ භාවයටපත් වෙලා මාර්ගඵල අවබෝධයේ පූර්ණ කරගෙන ඥාන විමුක්ති දෙක හට ගන්නවා. ඔන්න බොජ්ජංග ධර්මයන්ගේ ආධාරයෙන් නිවනට නිවන් දකින්න හැටි. ඔබ සත්‍ය බොජ්ජංග බලන්නේ එහෙමයි. ඉතින් මේ බොජ්ජංග වඩනකොට මේක දැනගන්න ක්‍රමයක් තියෙනවා. සත්‍ය සම්බොජ්ජංගේ නිතරම තියෙන්න ඕනේ. ඒ වගේම ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ කියන එක එක මට්ටමයි බලන්නේ. සීමාව ඉක්මවා ගියට පස්සේ ආයතරයක් සංසුන් වෙලා ඉඳලා හිටා සමාධියටපත් වෙන්න හිතෙන්නේ නැහැ. කෙලවරක් නැහැ දුවන් දිනා බණ පොත් හොයන්නයි, තව ධර්ම කතිකේ හොයන්නයි, හැමතැන දුර උදේ හැන්නක බල ගිය කීලි ඕවේ පස්සේමයි දුවන් ඉඳපත්. එතන දැන් වේසත් වැඩි වෙන පැත්ත කියන්නේ. ඉක්මවා යන්න එපා කියනවා. එහෙම කියොත් ඉක්මවා යන්න. ඒතර තමන්ම තේරුම් ගන්න ඕනේ. සීමාව ඉක්මවා ගියා. දැන් යන්න යන්නේ ආයතන කැලේ අපාර කියන්නේ. සීමාව ඉක්මවා ගියා. දැන් මොකද කරන්න ඕනේ? දැන් ඒ අදහා සමනය වෙනක ආයතන චිත්ත ප්‍රහාදී නිවර්ත මුල් කරගෙන පිහිටවාගෙන ආය සංසුන් කරගන්න ඕන. එහෙනම් ඒකේ මොකද ගන්නෙ? අර ඇතුළු චිත්ත ප්‍රහාදී නිසා ඇතුළු සැහැල්ලු වල හිත තියා ගන්නවා. නිවන කොච්චර සාන්තද ප්‍රණීතද? හිතනකොට සැහැල්ලු බවට එනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ දෙනවා. එතකොට සමාධිය පිහිටලා ඵල සමාධියයි ධ්‍යාන සමාධියයි ගැලපෙන විදිහට නැగి නැగి එනවා. ඒක හරි සාන්තෝ ප්‍රන්තෝ නිහඬතාවයක් කොහොමද දුවන්න පයින් කතා බහ කරන කිදෙන එකක් නෙමෙයි. උපේක්ෂා සම්බොජ්ජංගේ ගිහිලට උපේක්ෂා ඒකාග්‍රතාවයකින් චතුර්ථ ධානයෙන් නැත්නම් පංචම ධානයෙන් හිත වීදෙනවා. ඔය පොග්‍රෑම් වීදා ගන්න එක වැඩ කරනකොට කියනවා උපේක්ෂා වැඩිලා වැඩිලා එනකොට පූර්ණ වුණාම ආරි චතුර්ථ ධානයෙන් හිත වීදෙනවා. හිත වීදියට පස්සේ හිතෙනවා දැන් ඉතින් මට බන ඕනෙත් නැහැ, කවුරුත් ඒ කතා කරන්න ඕනෙත් නැහැ, කතා කරන්න ඉන්න එකත් මට මහ වදයක්. ඔය ආදී වශයෙන් කියනවා අන්න සීමා ඉක්මවා ගියා. දැන් ඇකිලෙල්ලා යන්නේ ආයිසරය. දැන් ආයිසරයක් එක නවත්තරෙල්ලා ආයි වහයි නසීහෙන් යුත්ත කටින් නිතරම තියෙන්න ඕනේ. ධම්ම විචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජ ආයි ඒක ලැබුරු වෙනවා. ඉක්ම යනකොට ආයි නවත්තනවා. ඕක දෙකෙන් දෙක හරියට පයින් පාය මාරු කරලා ගමනක් යනවා වාගේ. ඇස් දෙකෙන් නිතරම යන ගමන බලන්න ඕනේ වාගේ. ඔවගේ දෙක ඔය හත දැනගන්න ඕනේ. සත්‍ය සම්බොජ්ජංගේ නිතරම තියෙන්න ඕනේ. අනිත් සම්බොජ්ජංගේ තුනෙන් තුනට ඔය විදිහට බලන්න ඕනේ. ඒක නික ඉක්ම යන්නේ නැතු. මෙහෙම ගියොත් ගමන ඉක්මනින් ගිහිලා ඊට මාර්ග බලවෝදී මාර්ගය පූර්ණ කර ගන්නවා කියලා වෙන්නේ. මේ බොජ්ජංගේ ධර්ම බලන්නේ ඒ ක්‍රමයට. ඉතින් දැනගෙනම කරන්න ඕනේ. ඈ දෙවියන් ගැන කතා කළා. ඔව් පොළ අත උස්සන වල වෙන්නේ. ඒක කලින් එහෙ නෙකින් තින කියන එක නම යන්න බෑ. අත පොළ කතා. ආ ඔව් කියන්නේ. දෙවියන් ගැන කතා කළා. ඔව්. උදාහරණයක් වැඩි තරහට විඳ විපාක දෙවියෝ කියලා කිව්වා. ඔව් ඔව්. දැන් මේකයි ඔය හැම එකම තියෙනවා වැහිච්ච අර්ථයක් සහ මේ කාලේ විවෘත කරගත ලෞකික අර්ථයක්. මෙන්න මේ දෙක වෙනම තෝරා ගන්න ඕනේ. ඔය දෙක තෝරා ගන්න නැතුව මේක කරන්න බෑ. දැන් දේවතානුස්සති කියලා වචනයක් තියෙනවා. නිවන් දැකීමල හේතුකාරක වෙන මඟ පාදා ගන්න එක එක ක්‍රමවේද. මොකද 87000ක් ධර්මස්කන්ධයන් අතර දේවතානුස්සතිය කියන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමයේ තුල තිබෙන්නේ ඉස්තලමි ලෞකික වශයෙන් තිබෙනා වූ ගුණ මට්ටමක් එක ක්‍රමයකින් වර්ධනය කරගෙන ගිහිල්ලා. ඒකෙන් ධාන මට්ටමර හිතාපුවාම ධානියට ආපු හිත එතන විදර්ශනාවට නැගෙන ක්‍රමයක්. මේ ක්‍රම වේදියක් තියෙනවා. මෙන්න මේ ක්‍රම රටාව අනුව ඉස්තලව තේරුම් ගන්න ඕන කාරණයක්. කුමාර සැඟවුණු බුදුමා කලීලි දකි කියන පොතේ විග්‍රහ කරලා තියෙනවා ස්කන්ධ කුමාර කියන්නේ කවුද? එතන කතරගම දේවි කියලා කියන්නේ කවුද කියන විස්තරේ සහිතව සම්පූර්ණ විග්‍රහයක්. ඕක කියන්න ගියොත් අද දවසේ යනවා. ඒ කතරගම දේව කියන එකයි අපේ දේව සංකල්පය සහ බෞද්ධ සංකල්පයේ මේ නම හැදිලා තිබුණේ කොහොමද යටපත් වෙලා තියෙන්නේ කොහොමද කියලා විස්තරේ ගන්නකොට. නමුත් අද කරන කාරණයක් තියෙනවා මොනවාන් හරි කමක් නැහැ. Tamanta අද යන්නේ මොකටද කියලා බැලුවොත් මේ ලෞකික සුළු කාරණයක් ඉත සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන යනවා. ඒ කාරණේත් වැඩි හරියක් බලපුවාම කාට හරි ඵලි ගහන්න. කාට හරි සාප කරන්න. අනුගිදියා කඩාවලයින් තමන්ගේ වල ලොකු කරගන්න මේ වගේ අදහසක් අරගෙන පූජා දීලා හරි කමන්නේ දෙවියන්ට කියලා හරි කමන්නේ කරගන්න බලාපොරොත්තු යන සිරිතක් තියෙනවා. දැන් මේක කවදාවත් බෞද්ධීට ගැළ පිළිකක් නෙමෙයි හටාව. ඒ වගේම දේවතානුස්සතිය කියලා එකක් තියෙනවා. දේවතානුස්සතිය ගැළපෙනවා. ඒ දේවතානුස්සතියේ වල්න ක්‍රමයක් තියෙනවා. කවදාවත් පාපයෙන් දෙවියෙක් වෙන්න බෑ. පංච නීවරණයන්ගෙන් දස අකුසලයන්ගෙන් දෙවියෙක් වෙන්න බෑ. මේක බෞද්ධ ධර්මයේ තුර තිබෙන විදිහක් නෙමෙයි හැමතැනම සිද්ධාන්තිය ඕකයි. පාපයෙන් දුගතියට ගිය හැටි. පිනක් තියෙනවා නම් සුචරිතයක් තියෙනවා නම් දේවත්වයට යන්නත් පුළුවන්. පින සුචරිතේ නරක නැහැ. මොකක් නිසාද? දුගතියක උපදුර කෙනෙකුට තමයි ආර්ය මාර්ගයේ පූර්ණීකරණ ධම්ම අවබෝධය ලබන්න පුළුවන්. කොච්චර අනිත්‍යයි කිව්වත් කොච්චර දුකයි අනත්තයි කිව්වත් ඒ අවබෝධය ලබා ගන්නා වූ ප්‍රඥාව යම් අත්බැවක නැත්නම් ඒ නැති අත්බැවතර කොච්චර මේක කියෙව්වත් කාගෙන් අහගෙන හිටියත් මාර්ගඵල අවබෝධයේ බාධකයක්. ඒ ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වගේ වෙලාවක අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව ලැබීමට හේතුකාරක වෙන ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදී නිතරම ප්‍රගුණ කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය වෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ නුවණ කියන පටිපාණ ඥානීය කියන මෙන්න මේ කාරණා පහ. මේ කාරණා පහ ලැබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙරෙන්නේ යම්කිසි ප්‍රඥාව තුලින් මෙතෙක්ල් ගినాපු ලෝක වැඩ පිළිවෙල බිඳහැරීම. ඒක මතු උපද්දන එකක් නෙමෙයි. උපම්පන් දැනගදි විච වැරදි ආකල්පයන්ගේ බැඳීමත් වෙන චන්දරාගයක් තිබුණා ඒක නතර දැම්මහම. ඒ මට්ටමේ උපදින උපත නතර කරන එකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කරන්නේ. ඒකේ අවසානයේ සියලු දෙනා උපත ගලවර කළා අරිහත්ත්වයේ අවාදිනේ. ඒ එක ක්‍රමයක්. ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා කියලා අපි කිව්වේ ඒකයි. අන්න ඒක බුදුරණහන් හදේ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි. කෙලෙස් සහිතයි සුගතියෙන් නම් හේතු වෙනවා. අන්න සුගතියට හේතු එක තමයි දේවතානුසතිය මුල. පටන් ගන්නෙ මොකද? ඒ තියෙන්නේ අනුපූර ක්‍රමයක් තියෙනවා. අනුපූර යන මාර්ගයක්. අනුපූර සික්ඛා. ඔයයි ක්‍රම. අන්න ඒ ක්‍රමයේ දකින්නවා දෙවියෙක් වෙන්න නම් මෙන්න මේ දස අකුසල් වලින් බෑ. පංච දුස්චක්තියන්ගෙන් බෑ. දුසිරිත් වලින් අකුසල් වලින් වෙන් වෙලා යහපත් දේවල් කළා බින්දහම් කළා සුචරිත ගුණයෙන් යුතුව කටයුතු කිරීම නිසා දෙවියෙක් වෙන්න පුළුවන්. එහෙනම් දෙවියෙක් හා සමාන වෙන්න නම් දෙවියන් සමග සම්බන්ධ වෙන්න නිකන් පූජා දීවර බෑ. එහෙම කරා බෑ. එහෙනම් දෙවියෙක් වෙන්නේ මෙන්න මේ ගුණධර්ම තුලින් මා දෙවියෙක් හා සමාන වෙන්න ඕන කියලා. ඊ අදහසින් තමයි මේ ගුණධර්ම පූර්ණී කරගන්න. මේක ක්‍රමයක්. මෙන්න මෙතෙන් දකින්නවා. දැන් අපි කතරගම කියලා වචනයක් තියෙනවා. මේ නිරුක්ති දකින්න ඕන. මේවා කොහොමද හැදුනේ කියලා දකින්න ඕන. ආර්යයන්ගේ කතරගම දෙයියෝ කියන්නේ එකනේ. ලෝකේ අද අදහන්න කවුරු කියවන්ද නැහැ වෙන එකනේ. කතරට ගමක් වැනි ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් යම් කිසි දෙයක මේක වැදගත් දෙයක්. කතර කියන්නේ දිය පොදක් නැති, ආහාර පොදක් නැති, ගහක් වලක් වැවෙන්නේ නැති දෙනක් කතර හේවත් කාන්තාවේ. ඒකේ ගම කියන්නේ හේම භූමියක් තියෙනවා. ඒකේ වතුරක් තියෙනවා. හටිනි ගහකයි කණ්ඩවල දෙයක් හරි තියෙන පොඩි බිම් ප්‍රමාණයක් තියෙනවා. ගස් කොළ හරි මොන හරි හැදිලා තියෙනවා. කාන්තාරවල වතුර තියෙන තැන් වල හැදෙන එක. ඒක කියන්නේ හේම භූමියක් හේවත් ගම්මානිය. කතරක් වැනි දෙයකේ හේම භූමියක් වැනි ගුණයක් යම් කෙනෙක් ළඟ තියෙනවා නම් මෙන්න මේක තමයි ගති ලක්ෂණය. දේව ගති ලක්ෂණය. කතරකට ගමක් වැනි. කතරන්නේ හේම භූමියක් වැනි කියන්නේ. මේ අපි මේ සසර ගමනේ ගමන් කරනකොට විවිධාකාරයෙන් දුප්පත්කම් නැති බැරිකම් ඇති වෙන්නා වූ අයට උදව්වක් කරන්න උපකාරයක් කරන්න බලිගිනේ ඉන්නට කන්න ටිකක් හරි දෙන්න දානයක් දීලා හරි ඒ වගේ උදව්වක් කරලා රැකී රස්සාවල් නැතිවෙන්න ඒ වඳුයක් කරලා දීලා යන්නේ ඉන්න බැරි දෙන්න පාරවල් හදලා දීලා මං මාවත් හදලා දීලා ඒ වගේ ලින්තොටු හදලා දීලා මේ ආදිවාසී යම් කිසි තමන්ගේ වත්කම්මනුව හැක්කම්මනු යමේ කටයුතු කරගෙන යනවා නම් ඒ පුද්ගලයා හරියට කතරකට ගමක් වැනි මිනිස්යාට උතුම් පුද්ගලයෙක් කියලා. මෙන්න මේ ගති ලක්ෂණේ ප්‍රගුණ කරගත්තොත් ඔය කතරගම දේව කියන කොට්ටාසියට එකතු වෙනවා. ඔය ඒක කොටසගේ නමක් ඔය. ස්කන්ධ කුමාර කියලත් වචනයක් තියෙනවා. ඔක වංග විග්‍රහ කරමේ පොතේ දිනන හොඳට විග්‍රහ කරනවා. ස්කන්ධ කියන්නේ පංචස්කන්ධේ. ස්කන්ධ පහක් තියෙනවා. රූප වේවා මාර ධර්ම. රූප විග්‍රහ තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ. මාර ධර්ම කියලා කියනවා. ඔය මාර ධර්ම කුහු කරනවා කියලා කියන මාර ධර්ම පහක් දේවල් හැටියට සලකන උස්සන්නේ නැහැ. ඔවා ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා වටහා ගත්තා නම් ඒ ස්කන්ධයන් ස්කන්ධ මාර ශේකර දමන අර්ථය කියන ස්කන්ධ කුමාර. මෙන්න මේ අර්ථය ආර්යයන්ගේ ස්කන්ධ කුමාර. ඔය නම් තමයි බහු කාලෙකදී දේව සංකල්පත් එක්ක වැදිලා විකෘති වෙලා තියෙන වැඩ පිළි ඔක්කොම වෙනස් වෙලා තියෙන. එතකොට ඒ කියන එක වෙනයි. නමුත් අපි යථාර්ථය දකින්න ඕනේ. එහෙනම් ස්කන්ධ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා ඒ වාර දින තැන නැති කළොත් ඒකම නිවන් මඟ. එහෙනම් ස්කන්ධ කුමාර බෞද්ධ කියලා දැක්කම ඔන්න උතලින්. ඔය ස්කන්ධ කුමාර හදාගත්ත නම් මොනවද කියන්න බෑ. ඒ වගේ උරුමෝණු 6 කී අද්දොරසෝපී තියෙනවා හදාගත්ත රූපේ මේනයි ලාංඡනයක්. ඔය සම්පූර්ණ විස්තරය අපි සංගුණ බුදුබහ කලින් දකින්න පොතේ විග්‍රහ කරලා තියෙනවා. ඒකෙන් විස්තර කරලා බලාගන්න ඉතින් ඔබ පැහැදිලිව පේනවා. ඒ ස්කන්ධ කුමාර බෞද්ධයි ඒක වෙනම එකක්. ලෝකයට අදහන ස්කන්ධ කුමාර කියන එක තව එකක්. ඒක තව එකක්. ඉක්නි ඔගේ වෙනස බලාගන්න ඕනේ තේරුම් අරගන්න ඕනේ. පතිනි කියලා කියන්නේ බොහොම වැදගත් දෙයක්. බුදුරන් වහන්සේ දේශනා කරන පතිවෘතාව රකින්න ඉතිරිය නිම්මාන රතියකින් දෙව්ලෝ උපදිනවා කියලා. ඒක වැදගත් දෙයක්. පතිනියගේ ලක්ෂණේ යම් තැනක පති කියන්නා වූ තැන පිහිටන්න ඕන ස්ත්‍රියක් විහිදීයේ ගුණාංගයක් තියෙනවා. අන්නේ ගුණාංගයේ ඉන්න නිසා කියනවා පතිනි පතිනි. අධිපති අධි කියලා කියන්නේ විශේෂයෙන් යම් කිසි දෙයක පත් වෙලා ඉන්නවා නම් යහපතකට. අනිත් යහපතට පත් වුණ කෙනාට දෙනවා පත්වීම. අපි පත්වීමක් කියලා තද කියනවා. පති කියන්නේ ඒකයි. අන්නේ පත්වීමක් හේවත් පැමිණිය යුතු යමක් කියලා නම් පැමිණියට ඉත්‍රියක් පතින්. ගුණ ධර්ම ඇති ඉත්‍රියක් වශයෙන් යහපත් ඉත්‍රියක් වශයෙන් පත්වේදී යම් තැනක් ඇද්ද අන්නේ දිර පත් වෙලා ඉන්නා වූ දැන තිර කියනවා පතිනි. ඒගොල්ලෝ මෑණිවරු. මෑණිවරු කියන්නේ මෘදු භාවයෙන් උත්ෘප්ති කතෝති කරෝති මාත්‍රෝ කියන. ඒක හොඳ මෘදු භාවයෙන් යුක්තයි. මෘදු භාවයෙන් සැලගති නැහැ. ලෝකෙදී යහපතක් කරන හොඳ දේ කරන ගුණ ධර්ම ඇති අය. ඒගොල්ලෝ තමයි දරුවන් හදලා දරුවන්ගේ දරුවන්ටත් අවවාද අනුශාසනා දීලා දුස්චරිතයට වැටෙන්නේ නැති වෙන පාපීට වැටෙන්නේ නැති වෙන දරුවන්ගේ දරුවෝ රැක්කේ. එහෙම ක්‍රමයක් ඉස්සර තිබුණා. ඒගොල්ලෝ පතිනි වැණියවරු කියලා හැඳින්නුවා. ඔය තමයි සම්මත දේව. සම්මත දේව, උපපති දේව, විසුද්ධි දේව කියලා දේව ගුණ තුනක් තියෙනවා. සෑම උපපති දේවියන්ගේම මුලක් තියෙනවා. සම්මත දේව අවස්ථාව. සම්මත දේව අවස්ථාවෙන් තමයි එවඳු දේව උපපතියට යන්නේ. ඒ සම්මතිය නැත්නම් සංකාර නැති වෙන જાතියක් නැහැ කිව්ව එකයි වෙන්නේ. සංකාර තමයි සම්මතේ මූල සම්මතේ. අන්නේ පතිනි කියන අයගේ ස්වභාවයක් තිබුණා. ඔය පුංචි ළමයි හරිය කැමති කිරිපත් ගන්න. කෙහෙල්කන් කැවුම් ගන්න. පැරණි කාලේ විතර රසවත්ම ආහාර තුලක් තමයි කැවුම් කෙහෙල්කන් කිරිපත්. ළමයා පුංචි වෙලාවේ පොඩි කාලේ ඉඳලා මහපුහම්. ඔය පොඩි කාලේ ළමින්ට අවවාද අනුශාසනා කරන්නේ ආච්චි අම්මල. පතිනි මෑණියෝ. පති කියන තැනට ගැලපෙන සුචරිතයෙන් යුද්ධ කාන්තාව. ඒ මුරුදු ගතිය යුතු අම්මා කෙනෙක් වාගේ සලකමින් තමන්ගේ දරු මොනුබුරු පරම්පරාව රැකගන්න මුරුපුරන් විනිපිරියන් රැකලා සුචක්ත ලෝකයේ කොටසක් බවට පත් කරන්න ඊ ඇයට අවවාද දීලා සිත බිනවන ප්‍රසාදීන පත් කළා පාන්දර ඇහැරවලා ඒගොල්ලන්ට කළ යුතු යමිලි වත් පිළිවෙත් ඔක්කොම කියා දීලා යන සිරිතක් තිබුණා. යනකොට කියලා යන්නේ නැහැ කියලා යන්නේ දෙන්නේ අජම්මියා අජම්මියගේ කෑගහ පත්ගෙන මයල්ලම් පුතේ කිව්වෝ. පතිවරු පතිනිවරු ගියේ නොකිය. ඇවිදින් කණ්ඩ බොල්ල දුන්නා. කැවුම් කෙහෙල්කම් කිරිවත් උයාගෙන එනවා. ආච්චි අමාර ගෙවල් වල ඉඳලා නමගේ මුණුපුර මිනිගිරිය වරන්ඩ හැමදාම පාන්දර. ඒගොල්ලෝ එළිය එනකම් බුදි එන්නේ. එනවා දැනගෙන දැන් ආච්චි අමයි අපිට කිරිවත් අරගෙන කැවුම් අරගෙන කෙහෙල්කම් අරගෙන ළමයි කල් තියා හැරලා ඉන්නේ. එනකොට විදහාට ඇවිදලා හිටන් අර අම්මගේ ආච්චි අමගේ ආශිර්වාද අරගෙන කන බොන දියා දීලා ළමයින්ට කවර ඔක්කොම කරලා ඉතින් ළමයින්ට යහපත් ගුණ ධර්ම කියා දීලා මොනව හරි බුදුන් වදිනා නම් ඒවා කියා දීලා ඒ කටයුතු කරලා දීලා හොයෙම නොකිය යන්නේ නම් අම්මා යාත්‍යම තමන්ගේ වැඩ කරගෙන. ඉතින් ළමින්න මේක සිරිතක් කරගත්තා. මෙන්න මෙහිය තමයි පතිනි මෑණිවරලා උපදින්නේ. ඔයගොල්ලෝ තමයි සම්මත දේව. මෙලොව දිව්‍ය දෙවිය දෙවඟලන් කියලා සම්මතයි. මෙන්න මෙහෙම උත්තමාව හිටියා. ජගත් මාතාව කිව්වෙත් ඔන්න ඔය අයද. ජයගත්තේ ඒ අය. එවතු ගුණ ධර්මයන්ගේ ඉතමයි බෞද්ධකම රැක්කේ. එදා ඒ සිරිත් නැති වෙලා ගියා මේ සංකර සිරිත් ආවා. විදේශික සිරිත් පිරිත් නිසා අපි හෙල සිරිත් නැති වෙලා ගියාට පස්සේ ඕවා නැති වෙලා ගියා. අන පතිනිවරු කියන්නේ කාගේවත් කොහෙන් අතාව කුණු නෙමෙයි. ඔන්න ඔය උත්තමාවන්ගේ චරිතය නිසා උත්තම දේවත්වයටපත් වෙනවා. උතුම් දේවාංගේ නම් පවටපත් වෙනවා. මෙන්න මේ අයගෙන් තමයි අනිසරේ ආශිර්වාද ලැබෙන තමන්ගේ දූ දරුවන්ට ලෙඩක් දුකක් හැදෙන්නේ නැති ආරක්ෂාවක් ලැබෙන්නේ මොකද ඒගොල්ලෝ තමයි තලත්යන් සත්‍යෙටපත් වෙලා මේ ලෝකේ දරුවෙකුට අසනීපයක් හැදෙනවා මේකයි කලීත්‍ය සාතු කරන්න ඕනේ මෙහෙමයි. ඒ වගේම උදා මේ ලෙඩ රෝග වල සාතු කරන්න ඕනේ මෙහෙමයි. කණ්ඩ බොල්ල දෙන්නේ හොඳ නරක මේවයි කියලා අම්මා තාත්තාට වැඩිය දන්නේ ආචියාට. විදෙහින් ආච්චියමලා තමයි වැඩි කලේ. කිරි මව්වරු කිව්වෙත් ඔන්න ඕකට. කිරිවැනි සුද්ධ දේ ගෙනත් දෙනවා. දීලා පෝෂණය කරන දරු කැල. දරුවන් පෝෂණය කරලා සුචරිත සමාජයක් හදන එකේ පළවෙනි තැන තිබුණේ ආච්චියමලා තමයි අම්මලා ආච්චියමලා කියන දෙන්නාට. මෙන්න මේකේ මූල අස්ථානය තමයි පතිනි මෑණිවරුගේ මුල. ඔන්න මේ පතිනි මෑණිවරු සිහි කරන ලාංඡනයේ සංකේතයක් තමයි අදත් කැවුම් කෙහෙල්කම් කිරිපත් හදලා හිටන් ඒ අයට දීලා හිටන් දරුවන්ට ආශිර්වාද දෙන කවි. ඒ අය තමයි මැදලා ගිහිලා හිටන් උපපති දේව අවස්ථාවේ දේවංගනා වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට කියනවා පතිනි දේවිය. ඔවා කොහෙන්වත් ආපියෝ අපි ඒවට ආපුවනේ බෞද්ධගේ සිරිත් විරිත් අනුව ආපු දේව කතාවල් විදියට. ඒවා ඔක්කොම හෙල සිරිත් වැහිලා ගියා. ඊට පස්සේ අපි අයද කියනවා මිත්‍යා දෘෂ්ටිකය තමයි පතිනි මෑණියන්ට ගැටන් කැවුම් කිරිපත් දෙනවා ඔහොම එකක් කරන්නේ බෞද්ධ නෙවෙයි කියලා. ඉතින් යථාර්ථයේ දකින්න ඕනේ මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඔය ක්‍රම වේද වැහිලා ගිහින් තියෙන්නේ. හෙල සිරිත් නැති වුණා. හෙල සිරිත් වල ගති ලක්ෂණ වෙනස් වෙලා ගියා. ඉතින් ඔය විතර ඔය පොතේ හුඟක් තියෙනවා. අරන් බලන්න. ඔය කියන්නේ අපිට කාලේ බොහොම යනවා මේ අවස්ථාවේ පස්න වලට හුඟක් ඉඩ ඇති වෙනවා.